සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද උඳුවප් පුරපසළොස්වක පොහොදා ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වුණු අදවැනි උතුම් පුරපසළොස්වක පොහොදාවසක සෑ පුරපසළොස්වක පොහොදාවසකම ඔබ වෙත ගෙනෙන සැක ඇති ධර්ම කාරණාවන් නොවේසනම් ඔබට ගැටලු සහගතයයි හිතෙන හැඟෙන ඔබ බොහෝ පරිශීලනය කොට නැති නැතොත් ඔබට එය මනවින් පහදා ගත යුතුයයි සිතන විමර්ශනාත්මකව විස්තරාත්මකව අවබෝධයක් ලද යුතුයයි සිතන ධර්මකාරණා පැහැදිලි කර දෙන කංකා විතරණී වැඩසටහන ඔබ හැම දිනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් වැළඳගෙන මේ වන විට ඒ වැඩසටහන පිළිබඳව යලි යලිත් කවදාද නැවත අපට ඒ වැඩසටහන දැක බලා ගන්න පුළුවන් වෙන්නේ විකාශනයේ කවදාද ආදි වශයෙන් දුරකථන ඇමතුම් රාශියක් ලැබෙන ලංකාවේ පමණක් නෙවෙයි අන්තර්ජාලය හරහා ලෝකේ කොහේ හිටියත් www.thebuddhist.tv කියන වෙබ් අඩවිය ඔස්සේ බෞද්ධ රූපවාහිනිය නරඹන්න බෞද්ධ ගුවන් විදුලියට ඇහුම්කන් දෙන්න පුළුවන්කම තිබෙන නිසා කරදියවලලෙන් නිහා සත් සමුද්‍රයෙන් එහා ඉඳගෙනත් ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ සදහැතියන් බොහොම කැමැත්තෙන් ගෞරවයෙන් අසන නරඹන වැඩසටහනක් හැටියට අද කංකා විතරණී වැඩසටහනපත් වෙලා තිබෙනවා. මේ සාර්ථකත්වය නොවේසනම් මේ වටිනාකම මේ වැඩසටහනට එකතු වෙන්න ප්‍රධානම කාරණයි එහි සම්පත් දායකයාණන්. එතුමන් බොහෝම කැපවීමෙන් උනන්දුවෙන් තමන් වටා සිටින යහළු මිත්‍රාදීන්, ඥාතිත මිත්‍රාදීන්, බන්දු මිත්‍රාදීන් හැමදෙනාමත් දහමට නැඹුරු කරවමින් ශ්‍රී සද්ධර්මයේහි තිබෙන අග්‍රඵලය සොයන්නෙක්. නොවේසනම් ඒ අග්‍රඵලය තුල තිබෙන වටිනාකම ලෝකයට අවබෝධ කර දෙන්නට නිබඳ වෙරවිරිය ගන්නෙක්. තමන්ගේ වියදමින්ම ඉතාමත්ම හොඳින් මනවින් සැකසූ සංයුක්ත තැටිවල ගබඩාගත කරපු නැත්නම් තැන්පු ශ්‍රී සද්ධර්මය බොහෝ දිනකට බෙදා හදා දෙමින් මේ දහම ප්‍රචලිත කරන්න බොහෝ වීරිය වඩන ශාසනෝන්නතිකාමී ධර්ම උන්නතිකාමී ධර්මයට ෘචිකත්වයක් දක්වන අයතරේ බොහෝ සෙයින් ගෞරව සම්භාවනාවට පාත්‍ර වුණු සමින්ද රණසිංහ මහත්මයා අද දවසෙත් අපි තාමත්ම ගෞරවයෙන් ආයිබුවන් කියලා පිළිගන්නවා. එතුමන් ආමිස පූජාවක් කළා වුණත් එය ආදර්ශවත්ව ආදර්ශීව විශේෂයෙන්ම පොතේ පෙළ පොතෙහි නැත්නම් ඒ ත්‍රිපිටක ග්‍රන්ථවල තිබෙන ආකාරයට ශ්‍රද්ධාව උපදින ආකාරයට සිදු කරන්න මහන්සි ගන්න එවැනි උතුම් පින්කම් රාශියක් ලංකාවේ විවිධ තැන්වල සිදු කරපු මහත්මයෙක්. ඉතින් පසුගිය දින වකවානු පුරාවට අපි ශ්‍රී සද්ධර්මයේහි කතා කිරීමේ ආරම්භය සනිටුවන් කළා. මුල් අඩිතාලම සකසා ගනිමින් ධර්මයේහි යම් යම් ගැටලුකාරී තැන් සරලව පහදා ගනිමින් උතන දක්වා යන්නට යන ගමනේ අපි සූදානම් වෙන්නේ අද දවසේ ආරම්භ කරන්න මෙන්න මෙහෙම ප්‍රශ්නකින්. වර්තමානයේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා තමන්ට රුචි පරිදි තමන්ට හැඟෙන පරිදි ධර්මයේ විග්‍රහ කරන්න. බුදු පියරන් වහන්සේ මෙසේ කීවා යයි කියමින් උන්වහන්සේවද සාක්ෂි කොට තබාගෙන සමහර දෙනෙක් තමන්ගේ මතය ප්‍රචාරය කරන වපුරණ ආකාරයක් අපි දකිනවා. බුදු පියරන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කිලිටි කරන එය යම් ආකාරයකට වෙනස් කොට දක්වන අයට පෙළ දහමේ කොයි ආකාරයෙන්ද නම් කොට තිබෙන්නේ අයව. එයයට අත්වන ඉරණම කොයි ආකාරයෙන්ද ලැබෙන ප්‍රතිඵලය කොයි ආකාරයෙන්ද කියන කාරණයෙන් තමයි අද අපි වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඊට කලින් අපි සූදානම් නමස්කාරය සජ්ජායනා කරමින් මේ සඳහා ප්‍රවේශයක් ලබා ගන්න. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස සාධු සාධු සාධු
සුපින්වත්නි එසේනම් අපි සූදානම් ආරම්භ කරන්න අපි ප්‍රශ්නයක් හැටියට සමිඳුරණසිංහ මහත්මයාගෙන් අසා දැනගන්න කැමති භාග්‍යවතුන් වහන්සේ විසින් නොකියන ලද දේශනා නොකරන ලද යම් දෙයක් කිසියම් දේශකයෙකු විසින් දේශනා කරනවා නම් සමාජගත කරන්න වෙරවැයම් දරනවා නම් ඔහුට අත්වනීරණම හෝ ඔහු පිළිබඳව ඔහුට අත්වන ප්‍රතිඵලය පිළිබඳව පෙළදහමේ බුදුදහමේ සඳහන් වෙන කොයි ආකාරයෙන්ද කියන සරල ප්‍රශ්නයයි අපි අද පළමුවෙන්ම අහන්නේ.
ඔව් ඇත්තටම සජික මහත්මයා කාරණය අපේ පෙළදහමේ සඳහන් වෙනවා මේ මහා තණ්හා සංඛය සූත්‍රය නමින් මජ්ඣිම නිකායේ සංග්‍රහ වෙන ඒ සූත්‍රයේ අටකතාවේ මේ සාති භික්ෂුව භාගතුන් වහන්සේ නොකියපු දෙයක් දේශනා නොකරන ලද දෙයක් දේශනා කළායයි මිනිසුන්ට අන්‍යයන්ට පැවසීම කොයි වගේ ධර්මෙහි සලකනවාද කියන එක මේ තිරෙහි දැක්වෙන්නේ මේ කාරණය සඳහන් ඇති ආකාරය අයං භික්ඛු බුද්ධේන අකථිතං කතේති මේ භික්ෂුව භාගතුන් වහන්සේ නොකියන ලද දෙයක් කියයි ජිනචක්කේ පහරන් දේති භාගතුන් වහන්සේගේ ධර්ම චක්‍රයට දින චක්‍රයට ප්‍රහාරයක් දෙයි වේසාරජ්‍ය ඥානං පටිබාහති භාගතුන් වහන්සේගේ චෛශාරදත්වය ප්‍රතික්ෂේප කරයි සෝතුකාමං ජනං විසංවාදේති බන අසන්න කැමති ජනතාව රවටීමකට ලක් කරයි අරියපතේ තිරියං නිපතිත්වා මහජනස්ස අහිතාය දුක්ඛාය පටිපන්නෝ මේ ආර්ය මාර්ගයේහි හරහට වැටිලා මහජනතාවට අහිත පිණිස දුක්ඛ පිණිස දුක්ඛය පිණිස පිළිපන්න භික්ෂුවක් හැටියට කරනවා මේ සාති භික්ෂුව භාගතුන් වහන්සේ දේශනා නොකරපු දෙයක් දේශනා කිරීම නිසා. ඉතින් මේ කාරණය මේ සුළුපටු කාරණාවක් නෙමෙයි. දැන් අද කාලේ මේ අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ යටතේ අපට මම කියන්නේ මේ වගේ උදාහරණයක් දැන් සාමාන්‍ය ජීවිතේ නම් මේ ලෞකික පැත්තේ දැන් බෝම්බ නිෂ්ක්‍රිය අංශේ ඉගෙන ගන්න පුද්ගලයෙකුට විශේෂයෙන්ම උගන්වනවා මේක මේ කවුරුත් පාලනය කරන දෙයක් නෙමෙයි මේකේ මේ පාටින් වර්ණයෙන් මේ වයර් කැබලි තියෙනවා වැරදි දෙයක් කරොත් එම තමන්ව විතරක් නෙමෙයි නැති වෙන්නේ පළාතක්ම මුළු ප්‍රදේශයේම නැති වෙලා යනවා කියලා. ඉතින් එහෙම මේ ධර්මයට ගරුත්වයක් මේ ධර්මයේ ගරුගාම්භීර භාවය හෝ ධර්මයේහි බැරෑරුම් භාවය ඉස්මතු කරලා උගන්වන්නේ නැති නිසාද කොහෙද අද බොහෝ දෙනෙක් පුරුදුලා හිතුමතේ ඕන දෙයක් කියන්නේ. නමුත් ධර්මයේ හිනම් එහෙම සඳහනක් නැහැ. බොහෝම භය පක්ෂපාතව ගරුසැලකිලි සහිතව ධර්මයට මේ ධර්මය පරිහරණය කරන්නයි කියලා තියෙන්නේ. දැන් ඇත්තටම දැන් අපේ පිටකෙත් සඳහන් වෙනවා සමහර තැන් මේ දක්ෂ සටන්කාමීන් ඉඳලා තියෙනවා ඒ දවස්වල බන්දුල සේනාධිපති වගේ. ඒ බන්දුල සේනාධිපති පාවිච්චි කරලා තියෙන පරිහරණය කරලා තියෙන එක විස වර්ගයක් ගැන සඳහන් වෙනවා. ඊතලයකට ඒ විස කවලා විදිනවා රජදරුව 500ක් හරහා යන්න. ඇඟට වදින නෙමෙයි සන්නාහයේ ගෑවිලා යන්න. ඉතින් ඒ වෙලාවේ එතන සඳහන් වෙනවා ඒ විස කොයිතරම් දරුණුද කියලා. සන්නාහයේ ගෑවිලා යන විස ඒ සන්නහයි ගලවද්දී ඇති වෙන සුළු සීරීමකදී ඒ පුද්ගලයා මැරිලා ඇදගෙන වැටෙන මට්ටමේ විසක්. එවෙලේ මැරෙන්නේ නැහැ. එවෙලේ මරන්න නැතුව දරුවන්ට ගිහිල්ලා කතා කරලා තමන්ට කළ යුතු කාරණා කරලා සහිතව මැරෙන්න ඉඩ සැලසීම තමයි එතන අභිමා මේ පරමාර්ථය වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ කතාව අහද්දි කොයිතරම් දක්ෂ සටන්කාමියෙක්ද කියලා අපිට මේ තේරුම් යනවා. නමුත් මෙවැනි සටන්කාමියෙක් පරිහරණය කරන විස කොයිතරම් පරිස්සමට පරිහරණය කරන්න ඕනේද කියලා තව කරුණක් ඉස්මතු වෙනවා. එය පරිහරණය කරන පුද්ගලයා එක මොහොතක හරි වැරදියට පරිහරණය කරොත් කොයිතරම් නරකක් වෙනවද කියන එක. ඉතින් ඒ වගේ මේ ධර්මයේ දැන් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ධම්මා අචින්ත්‍යා. භාගතුන් වහන්සේ පිළිබඳව සිතල ඉවර කරන්න බෑ, ප්‍රමාණ කරන්න බෑ. භාගතුන් වහන්සේගේ ධර්ම රත්නය, භාගතුන් වහන්සේ දේශනා කරන ධර්ම රත්නය ප්‍රමාණ කරන්න බෑ, අචින්ත්‍යයි. හිතල ඉවර කරන්න බෑ. ඉතින් බොහෝ දෙනෙක් හිතනවා මේ කරුණ මේ පින් වලට විතරක් බලපාන කරුණක් කියලා. පව් වලට බලපාන්නේ නැහැ කියලා. නමුත් භාගතුන් වහන්සේ හැම අතකින්ම අචින්ත්‍යයි. සියලු ආකාරයෙන් අචින්තයි. පින් කරන්න හිතුවොත් ඒ පින් සිතුවිල්ලට ලැබෙන ඵලයත් අචින්තයි. පව් කරන්න හිතුවොත් ඒ පැත්තම ඒ තරම්ම අචින්ත බවක් තියෙනවා විපාකයේ ඵල දෙනකොට හිතා ගන්නත් බෑ.
ඔය විපාකයේ ඵල දෙනකොට හිතා ගන්නත් බෑ කියනකොට අපිට එක පාරටම සිහිපත් වෙන බුද්ධ කාලීන බුද්ධ පුත්‍රයෙක් ඉන්නවා. ඒ අන්කවරකවත් නෙවෙයි, දේවදත්ත ස්තවීරයන්. දේවදත්ත තෙරුන් පිළිබඳව මේ කවි කතන්දර පවා නැත්නම් බෞද්ධ සාහිත්‍යයේ සහ සෙසු සිංහල සාහිත්‍යයේ පවා අහෝ දේවදත් නොදුටි මොක්පුර ආදී වශයෙන් බොහෝ දේවල් ලියවිලා තියෙනවා. දේවදත්ත තෙරුන් වහන්සේ මේ බුදු වහන්සේට විරුද්ධව කතා කළා. හැම තිස්සෙම උන්වහන්සේට පරිබාහිර උන්වහන්සේ පෙන්වා දුණු මගට විරුද්ධ මතයක් පෙන්වමින් තමයි මේ ගයා ශීර්ෂයට පිරිසක් කැටු අරගෙන ගිහිල්ලා තමන්ගේ බුද්ධ රාජ්‍යයක් පිහිටව ගන්න ඔබ පියාමරා රජවන්න මම බුදුන් මරා බුදු වෙමි කියලා අජාසත් කුමරුන්වත් රවටාගෙන ක්‍රියා කරපු ආකාරය. ඔබතුමා ඒක දකින්නේ කොහොමද? එතන උනේ මේ අපි කතා කරන මාතෘකාවට අදාළ දෙයක්ද?
අදාළ දෙයක්. ඇත්තටම කියනවා නම් දැන් බුදුත් තෙරුන් වහන්සේ කියලා කියන්නේ සදුත්තාන්තරෝ වගේ දෙගුණයක් පෙරම්පුරු පුත්තමෙක්. නමුත් පෞද්ගලිකව බෝසතාණන් වහන්සේට වෛර බැඳීම නිසා සිහි මුලා වෙනවා. ඒ සිහි මුලා වුණාට පස්සේ සම්මාදිට්ඨිය පිහිටන්න බෑ. ඉතින් ඒ වෙලාවට කරන කියන දේවල් Tamanට නරක දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණේදී භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා දැන් භාගතුන් වහන්සේ එපා කියන දේවල් දෙව්දත් තෙරුන් කරන්න කියලා තියෙනවා. ඒ කාරණේදී භාගතුන් වහන්සේට මේ කාරණේ දැන්වුවාම භාගතුන් වහන්සේ පෙන්වුම් කරනවා මේ දෙව්දත් තෙරුන් මේ අදපමණක් නෙමෙයි කලිනුත් මේ වැරදි වැඩේ කරා. ඉතින් මෙතන ධම්ම දේවපුත්ත ජාතක කතාවේ පෙන්නුම් කරනවා පුබ්බේපි ධම්මචක්කේ පහරං දත්තා පඨවින් පවිසිත්වා අවිචිපරායනෝ ජාතෝය කියලා කියනවා. මේ තිරය දැක්වෙන්නේ ඒ කාරණාවයි. ඒ භාගතුන් වහන්සේ පෙරම්පුරණ කාලයේ පවා ධර්මචක්‍රයට ප්‍රහාර දීලා අවීචියට යන කාරණාව දෙව්දත්ත තෙරුන් වහන්සේ විසින් කරලා තියෙනවා පෙරත්. ඉතින් ඒ කාලේ සඳහන් වෙන්නේ මේ ධම්ම දේවපුත්‍ර නමින් මහා බෝසතාණන් වහන්සේ ධම්බදිව ප්‍රදක්ෂිණා කරලා තියෙනවා දස කුසල කම්මපත සමාදන් කරවීම, දානය, සීලය ආදී මේ දස පුණ්‍ය ක්‍රියා, දස කුසල කර්මපත සමාදන් කරවීම ප්‍රදක්ෂිණා කරලා තියෙනවා. ප්‍රදක්ෂිණා කරනවා කියලා කියන්නේ මේ දක්ෂිණාවර්තව ගමන් කිරීමට. දෙව්දත් තෙරුන් වහන්සේ ඒ කාලේ අධම්ම දේවපුත්‍ර නමින් දඹදිව දස අකුසල කර්මපත ප්‍රාණඝාතය කරන්න යන උනන්දු කරවමින් ගමන් කරලා තියෙනවා. ඒ කාරණේට කියලා තියෙන්නේ වාමං කරෝති. ඒ කියන්නේ වාමාවර්තව ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ කාරණය විශේෂ කාරණාවක් මේ ඉස්මත් වටිනවා. මොකද මේ කුසල් කිරීමට ධර්මය කියලා තියෙන්නේ දක්ෂිණාවර්තව ගමන් කිරීම, නැත්නම් ප්‍රදක්ෂිණා කිරීම. අකුසල් කිරීමට තව නමක් තමයි වාමං කරෝති, වාමාවර්තව ගමන් කිරීම. ඉතින් මේ පෙර කාලයේ දෙව්දත් තෙරුන් බෝසතාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරලා මේ නිරය මට්ටම් වල තියෙන යටම මට්ටම අවීචියට ගමන් කරලා තියෙනවා. ඉතින් මේ අද පවා අපිට බොහෝ දෙනෙක් දකින්න ලැබෙනවා මේ අකුසල් පැත්තේ වැඩ වලට උනන්දුවක් දක්වනවා. සමහරු නොදන්නාකමටත් කරනවා. දැන් චෛත්‍යයක් පදකුණු කරන්න කියලා නම් කරලා තිබ්බට දැන් චෛත්‍ය පදකුණු කරන්න කියලා තියෙන්නේ මහා චෛත්‍යයක් නම් පදකුණු කරනවා දක්ෂිණාවර්තව වට තුනක්. ප්‍රධාන වශයෙන් වට තුනක්. ඒ හතර දිශාවෙන් වන්දනා කරමින්. ඒක තමයි නියම ප්‍රදක්ෂිණා කිරීම. නමුත් සමහරු දන්නේ නැතුව වාමාවර්තවත් ගමන් කරනවා. ඉතින් එය සුළුපට කුසලයක් හැටියට හිතනවා. සමහර කෙනෙක් ඒ ගණන් ගන්නෙත් නැහැ. නමුත් ධර්මයෙන් සඳහන් වෙන්නේ අකුසලයක් හැටියට.
ඉතින් සමහරට සමාවෙන්න අර සතර දිශාවෙන් වන්දනා කරන නිසා නැති සතර වාහල් කඩ නිර්මාණය කරලා තියෙන එක.
අනිවාර්යයෙන්ම මේ දිශා බලලා පරණන්ගේ තිබ්බ මේ දියුණු දැනුම අනුව හරියටම දිශා බලලා මේ ඒ වාහල් කඩ වල නිර්මාණය කරලා තියෙන පැරණි චෛත්‍ය රජන් වහන්සේලාගේ. ඊට අමතරව දැන් එතන කියන්න තියෙන්නේ දැන් භාගතුන් වහන්සේ සෑම මොහොතකම නැගිනිර දිසා බලාගෙන වැඩ ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා නැගිනිර දිසාවෙන් වඳින පුද්ගලයාට බුද්ධ සංඥාව සහිතව වඳිනවා නම් භාගතුන් වහන්සේගේ ඉදිරියෙන් මම මේ දැන් වන්දනා කරනවා කියලා මේ ප්‍රදක්ෂිණා කරද්දි මේ තමන් ගමන් කරනකොට ඉතින් දකුණු දිසාවෙන් පැදකුණු කරද්දී තේරෙන්න ඕනේ භාගතුන් වහන්සේගේ දකුණු ධනිස දිශාවෙන් තමන් මේ වන්දනා කරනවා කියන කාරණාව. ඉතින් දක්ෂිණාවර්තව ගමන් කිරීමේදී තමන්ගේ දකුණු සෑම විටම චෛත්‍ය රාජන් වහන්සේගේ දෙසට යොමු වෙලා තියෙන්නේ. එය ගෞරවයක් හැටියට සලකලා තියෙනවා.
අනිවාර්යයෙන්.
ඉතින් දැන් මේ ප්‍රදක්ෂිණා කිරීම කියන කාරණාව මේ වැඩිමහලු අය පවා බාලයන්ට කරලා තියෙන වඳින්නේ නැතුව. දැන් සුමේද තාපසයන් වහන්සේට බුද්ධ ප්‍රමුඛ සාරලක්ෂයක් මහරහතන් වහන්සේලා ප්‍රදක්ෂිණා කරලා තියෙනවා. නමුත් වැඳලා නැහැ. වැඩිහිටියන්ට වඳිමින් ප්‍රදක්ෂිණා කරන්නේ. බාලයන්ට ගෞරව දක්වනවා නම් විශේෂ කරුණක් නිසා දක්ෂිණාවර්තව ගමන් කිරීම විතරයි කරන්නේ. ඉතින් දීපංකර භාගතුන් වහන්සේ සමන් මල්මිටි අටකින් පූජා කරලා සුමේද තාපසයන් වහන්සේට මේ අනාගත බුදුවරයෙක් කියලා මිනිසුන්ට දන්වලා තුන් පාරක් පදකුණු කරලා ගමන් කරාම සාරලක්ෂක් මහරතන් වහන්සේලාත් එසේම කරලා තියෙනවා. ඉතින් ඒක විශේෂ කාරණාවක්. අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ මේ පොඩි හාමුදුරු නමකට වැඩිහිටි හාමුදුරු එහෙම ගෞරව දක්වනවා. නැත්තම් බාලයෙකුට වැඩිමහල්ලු ඒ විදිහට ගෞරව දක්වනවා. ඉතින් මේ කාරණේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ ඊටාම සුදුසු කාරණාවක් කියලා හිතනවා සඳහන් කරන්නේ.
ගුණයටයි හිස නැමිය යුත්තේ
කියන්නේ. ගෞරව කරලා තියෙනවා.
හොඳයි. දැන් ගුණ සම්පන්න භික්ෂුන් වහන්සේලා අපි සංඝයා වහන්සේලාගේ ගුණ පිළිබඳව කියද්දි නිරතුරුව කියනවා පින්කෙතක් හා සමානව ජුපටිපන්නව මේ 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 ගුණය වඩමින් බොහොම දුෂ්කර වෘතයක් ඒ අය රකින්නේ. වෘතයක් රකින්නවා කියන වචනේ එතන ගැලපෙනවද කියන මම දන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් ගිහි අපිට වඩා හරිම අපහසු කාරණාවක් කැපකිරීමක් භික්ෂුන් වහන්සේලා කරන්නේ ධර්මයේ දරා ගැනීමට අමතරව කායිකව සාමාන්‍ය ජීවිතේ ලෞකික ජීවිතේ නැත්තම් මේ භෞතික මේ වශයෙන් වෙහෙසකර කටයුත්තක් භික්ෂුත්වයේ දරා කියන කාරණේ. ඒ කියන්නේ හිස රැවුල් බෑමේ ඉඳලා ඊට පස්සේ වේල් තුනකින් අපි ගන්න ගිහියන්ගෙන් වේල් දෙකකට සීමා වීමේ ඉඳලා විකාල භෝජනයෙන් ඈත් වීමේ ඉඳලා බොහෝ කාරණා තිබෙනවා. ඒකට මේ භික්ෂුන් වහන්සේලාට විරුද්ධව කතා කිරීම කියන කාරණේ කොයි තරම් නරක දෙයක් හැටියට කොයිතරම් පහත් ගණේ දෙයක් හැටියට කොයි වගේ අනිටු ප්‍රතිඵල මොනවද කියන කාරණේ ධර්මයේ කොහොමද සඳහන් වෙන්නේ?
මෙහෙමයි දැන් අපි තිසරණ සරණ යන බෞද්ධ උපාසකයන් හැටියට උපාසක උපාසිකාවන් හැටියට මේ සිවුණක් පිරිස හැටියට බුද්ධ රත්නය වැඩ ඉන්නේ ඉහළින්ම ධර්ම රත්නය ඊට පල්ලෙහින් සංඝ රත්නය ඊටත් පල්ලෙහින් වැඩ ඉන්නවා. ඉතින් මෙතනදී සංඝ රත්නයට අගෞරව කිරීම කොයිතරම් බරපතල ස්ථානයක තියෙනවද කියලා තේරෙන්නේ සංඝ රත්නයට අගෞරව කරන්නේ නැත් යම් කිසි පුද්ගලයෙක් එක දිට්ටි සම්පන්න පුද්ගලයෙකුට එහෙම නැත්නම් මාර්ගඵල ලාභියෙකුට අගෞරව කිරීම නැත්නම් කල්යාණ පුතග්ජනන් වහන්සේ නමකට අගෞරව කිරීම කොයිතරම් බැරෑරුම් මට්ටමේ තියෙනවද කියන එක කෝකාලික සූත්‍රයේ සඳහන් වෙනවා. මේ කෝකාලික භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ මෙතන සඳහන් කරනවා දේවදත්ත හාමුදුරුවන්ගේ පාක්ෂිකෙක් නෙමෙයි. දේවදත්ත හාමුදුරුවන්ගේ පාක්ෂික කෝකාලික භික්ෂුවට කියන්නේ මහා කෝකාලික කියලා. නමුත් මේ කෝකාලික රටේ කෝකාලික සිටුවරයාගේ පුතා චූල කෝකාලික නමින් හඳුන්වලා තියෙන්නේ. ඒ තරම්ම නරක පුද්ගලෙක් නෙමෙයි. නමුත් යම් වැරදි අවබෝධයක් ලබනවා සරුවත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම් පිළිබඳව තමන්ගේ තියෙන දැනුම අඩුකම නිසා. ඉතින් ඒ නිසා ඒ වැරදි අදහස සහිතව භාගතුන් වහන්සේට ඇවිල්ලා දන්වනවා, මේ භාගතුන් සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම පාපිච්චයි, පෞකාර කැමැත්තක් සහිතයි, ඒ දෙනම හොඳ නැහැ කියන කාරණාව විතරයි කියන්නේ. ඉතාම සුළු වැරද්දක් හැටියට දක්වන්න පුළුවන් අද කාලේ කරන වැරදිත් එක්ක.
පුංචි කේලමක් කියන
වගේ. ඔව් පුංචි කේලමක් කියන මේ දෙන හොඳ නැහැ කියලා වගේ කියන්නේ. ඉතින් භාගතුන් වහන්සේ තුන් වරක් ප්‍රකාශ කරනවා කෝකාලික එසේ පවසන්න එපා කියලා. ඉතින් භාගතුන් වහන්සේ එතන එහෙම තුන් වරක් ප්‍රතික්ෂේප කරලත් කෝකාලික භික්ෂුව ඒ භාගතුන් වහන්සේ කියන දේ අහන්නෙත් නැහැ. ඉතින් එතනින් තේරෙනවා බුදුන් සරණ පිරිසුදු නැහැ කියලා. මොකද භාගතුන් වහන්සේ කියද්දි භාගතුන් වහන්සේ මට එහෙම කියන්න එපා, මගේ අදහස මේකයි කියලා නැවත කියන්න පුළුවන් කියන්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ බිඳිලා තියෙන එතන. මොකද අපේ ධර්මයේ සඳහන් වෙනවා යම් පුද්ගලයෙක් බුදුන් සරණ යනවා නම් ඒ පුද්ගලයා කවදාවත් අපායකට යන්නේ නැහැ. යේකේච බුද්ධං සරණ ඇසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් කියලා මහා සමේ සූත්‍රයේ මේ මහරහත් මේ ක්ෂීණාශ්‍රව මහා බ්‍රහ්මේ ප්‍රකාශ කරන්නේ යම් කිසි පුද්ගලයෙක් බුදුන් සරණ ගියොත් ඒ පුද්ගලයා අපාය භූමියට යන්නේ නැහැ. පහාය මානුසන්දේහං දේවකායම් පරිපූර්යසන්ති, කියන්නේ මේ කය අතෑරියාම දෙව්පිරිස පුරවනවා. ඉතින් එහෙම කියලා තියෙනවා. ඒ ධර්මය කොයිතරම් තුන් පිටකෙටම ගැලපෙනවද කියනවනම් කෝකාලික භික්ෂුව මෙතනදී භාගතුන් වහන්සේගේ වචනේ පිළිගන්නේ නැහැ. අන්න එහෙම භාගතුන් වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කරලා තුන් වරක් භාගතුන් වහන්සේ ඉදිරියේදී පළදීමක් සිද්ධ වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒ නිසා භාගතුන් වහන්සේට වැඳලා පදකුණු කරලා ගමන් කරන්නේ. ගමන් කරලා භාගතුන් වහන්සේගේ දර්ශනපතේ ඉවත් වුණාම කෝකාලික භික්ෂුන් වහන්සේගේ අඟ පුරාම අබෑට තරම් ගෙඩි හට ගන්නවා. ඒ අබෑට මොහොතකින් මුං ඇට තරම් විශාල වෙනවා මේ පිටකේ පෙන්වුම් කරන්නේ කාරණාව. ඉන්පසුව ඒ ගෙඩි කඩලට තරම් විශාල වෙනවා. කඩලට තරම් විශාල වෙලා මසන් ගැට තරම් ලොකු වෙලා විශාල වෙලා මසන් ගෙඩි තරම් ලොකු වෙනවා. ඉන්පසුව නෙල්ලි ගෙඩි තරම් විශාල වෙනවා. තව මොහොතකින් බෙලි ගැට තරම් විශාල වෙලා බෙලි ගෙඩි තරම්ම විශාලත්වයට පැමිණලා සරවත් එක්කලේ ගලලා මරණයට පත් වෙනවා.
අපිට පුතිගත තිස්ස තෙරුන් වහන්සේ මතක් වෙනවා.
ඔව්. නමුත් මේ කාරණේ ඉතාම ශීඝ්‍රයෙන් වෙලා තියෙන්නේ. භාගතුන්ගේ දර්ශන පතේ ඉවත් වෙච්ච ගමන් දර්ශන පතේ ඉවත් වෙච්ච ගමන්ම මේ කාරණේ පළ දීලා තියෙනවා. ඉතින් මේක විශේෂ කාරණාවක්. ඉතින් මේ වෙලාවේ සාම්පති මහ බ්‍රහ්මයා භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දන්වනවා මේ භාගතුන් වහන්සේ මේ සාරියුත් මුගලන් දෙනමට වැරදි දෙයක් කියලා කෝකාලික භික්ෂුව පදුම කියලා නිරේකී පුදුනා. ඉතින් මේ කාරණාව අපිට හිතෙන්නේ මේ සුළු කියලා. නමුත් පදුම කියලා නිරයක් කියලා වෙනම නිරය නම් ලැයිස්තුවේ නැහැ. ඉතින් එතන ඒ කාරණේ සඳහන් කරනවා පදුම කියලා වෙනම නිරයක් නැහැ. අවීචී පදුම කියලා ගණනෙන් ඉපදෙනවා කියලා. ගණනක් කියලා කියන්නේ පදුම කියලා ගාන දැන් කෝටියට 1.7ක් තියෙනවා. ප්‍රකෝටියට 1.14ක් තියෙනවා. ඒ වගේ 1.100 ගණනක් තියෙන. ඒ කියන්නේ 100කට ආසන්න ගණනක් තියෙන මහා විශාල ගණනක් තමයි පදුම කියන ගාන.
විශාල වාර සංඛ්‍යාවක්.
විශාල වාර සංඛ්‍යාවක් අවීචී වෙනවා. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් අනන්තාරිය පාප කර්මයක් කරලා තමන්ගේ මව මරලා හෝ පියා මරලා ඉපදෙන්නේ අවීචී එකවරයි. නමුත් මේ මහා ගුණති පුද්ගලයෙකුට වචනයක් කියලා ඉපදෙනවා බොහෝ වාර ගාන කවිචේ. ඉතින් හිතලා බලන්න සංඝරත්නයට බැන්නොත් කොයි වගේ තියෙද්ද? විරුද්ධව දෙයක් කිව්වොත් කොයි වගේ තියෙද්ද? ධර්ම රත්නයට විරුද්ධව කිව්වොත් කොයි වගේ දෙයක් වෙයිද? භාගතුන් වහන්සේ ගැන සඳහන්
කරනවා. හොඳයි. අපි ඒ නිසා ගුණ සම්පන්න භික්ෂුන් වහන්සේලා නැත්නම් භික්ෂු සමාජයෙටම සංඝයා වහන්සේලාට දොස් නැගීම, බැනවැදීම හෝ විවේචනය කිරීම කියන කාරණේදී වඩාත් පරිස්සම් විය යුතුයි, නොකල යුතුයි යයි කියන එක තමයි මේන් තේරෙන්නේ, හැඟෙන්නේ. ඒ තරම්ම අනිටු ප්‍රතිවිපාක ගෙන දෙන බොහොම දුකෙහි නිරේහි වැටි තැවෙන්ට සිද්ධ වෙන අවීචියට යන්න සිද්ධ වෙන අවීචියත් එක්වරක් නෙවෙයි සිය දහස් වතාව ඉපදීමීමේමින් ඉපදීමීමේමින් දුක් විඳින්න හේතු වෙන කාරණාවක්. දැන් බුදුරජාණන් වහන්සේ නැත්තම් අපේ භාග්‍යවතුන් වහන්සේ නොකියු දෙයක් කියන එක ගැන අපි කතා කරා. දැන් නොකියු දෙයක් කියන එක සමහර විට ඒ කියපු කෙනාගේ ගිනුමට බැර වෙන්නත් පුළුවන්. ඒක යාගේ අදහස. මේක බුදුහාඳුරු මන් දන්නේ, මේක මගේ කතන්දරේ, මං කියන්නේ මේකයි කියලා. ඒක එතකොට අපිට පොඩි සමාවක් දෙන්න පුළුවන්. මේ සමාවද නිවැරදි කියනෝ නෙමෙයි, ඒක එයාට අනුව හරි කියලා එයා ඒ කරපු දෙයක් ගිනිච්ච දෙන් කියලා. බුදුහාඳුරු කියලා තියෙන දෙයක්, බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන දෙයක් විකෘති කිරීම, වෙනස් කිරීම කොයි වගේ ඵල ප්‍රතිඵල ගෙන දෙන දෙයක්ද?
ඔව්, මේ කාරණාව අපිට ත්‍රිපිටකයේ උදාහරණයක් තියෙනවා. මේ කපිල භික්ෂුවින් භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා කාශ්‍යප භාගතුන් වහන්සේගේ ශාසනයෙහි. ඒ කියන්නේ අපි ඉන්න අන්තර කල්පයට කලින් අන්තර කල්පේ මිනිසුන්ට ආවුස අවුරුදු 20000 කාලේ. ඉතින් අපිට වඩා දියුණු තත්ත්වයක හිටපු මිනිස්සු. නමුත් දැන් එක පවුලක 4 දෙනෙක් පැවිදි වෙනවා. ඒ ජේෂ්ඨ සහෝදරයා සෝධන කියලා කියන්නේ මේ පිටකේ දැක්වෙන්නේ කොටස. බාල සහෝදරයා කපිල නමින් හඳුන්වනවා. මව සාධනී නමින් ඉඳලා තියෙන්නේ. නැගණිය තාපනා නමින්. ඉතින් මේ 4 දෙනාම භික්ෂු ශාසනය සහ භික්ෂුණී ශාසනය පැවිදි වෙනවා. ඉතින් වැඩිමහලු සහෝදරයා මේ විදර්ශනා ධූරය දරන්න ඕනි, විදර්ශනා ධූරය සම්පූර්ණ කරන්න ඕනි කියලා හිතාගෙන වර්ෂ 5ක් ආචාර්යන් වහන්සේලා උපාධ්‍යායන් වහන්සේලා ළඟ වාසය කරලා ඉන්පසුව ගිහිලා විදර්ශනා කරලා රහත් වෙනවා. දැන් මේ කාරණාවත් විශේෂ කාරණාවක්. දැන් අද කාලේ නම් ගිය ගමම භාවනා කරනවා. දැන් මේ ශාසනයේ තියෙන ධූර දෙකයි, ග්‍රන්ථ ධූරයයි විදර්ශනා ධූරයයි. ග්‍රන්ථ ධූරය යනුවෙන් හඳුන්වන්නේ ත්‍රිපිටක කට කතා හැදෑරීම. විදර්ශනා ධූරය යනුවෙන් හදාරන් යනුවෙන් සඳහන් කරන්නේ අරහත්ය දක්වා විදර්ශනා වැඩි වීම. ඉතින් දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මේ ශාසනයක ගම විදර්ශනා වඩන්න පුළුවන්, කිසි කරදරයක් නැහැ. නමුත් එහෙම පුළුවන් නම් හොඳයි. නමුත් මේ ශාසනයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලා අවුරුදු 5ක් ඉගෙනගෙනයි තනියෙන් ගිහිල්ලා භාවනා කරේ. එහෙම නැත්නම් ආචාර්යවරයා සමීපයේ භාවනා කරන්න ඕනේ. ඉතින් ඒ භාවනා කරද්දි ඉගෙන ගන්න ඕනේ බොහෝ කරුණු තියෙනවා. ඉතින් මෙතනදී මේ වැඩිමහල් සහෝදරයා අවුරුදු 5ක් ඉගෙනගෙන ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සමීපෙහි අරණ්‍ය ගත වෙලා මනස වඩලා අරහත්ත්වයට පත් වෙනවා. නමුත් මේ කනිෂ්ඨ සහෝදරයා නැත්තම් බාල සහෝදරයා කපිල භික්ෂුන් වහන්සේ, ඒ භික්ෂුන් වහන්සේ ධර්මයේ විතරයි ඉගෙන ගන්න හිත වඩන්නේ නැහැ. ඉතින් මේ කාරණාව අපේ ධර්මයේ එහෙම කරන්න කියලා නෑ. මොකද ධර්මයේ ඉගෙන ගන්න කියලා තියෙන පියවර පහකට සුතා, දතා, වචසා පරිචිතා, මනසාලු පෙක්කිතා, දිට්ඨිය සුප්පටි විද්ධා කියලා. එතකොට මේ අහලා මතක තියාගෙන වචනෙන් පුරුදු පුහුණු කරනවා විතරක් කරලා හරියන්නේ නැහැ. මනසට තේරුම නැගෙන විදර්ශනා ඥාන දක්වා වඩන්න ඕනේ. එතකොට මනස වැඩෙනවා. නමුත් මේ භික්ෂුන් වහන්සේ ඒ තරම් ඉගෙනගෙන නැහැ. අර ත්‍රිපිටකය ඉගෙනගෙන කටපාඩම් කරලා විතරයි. ඒ නිසා පසු කලෙක තමන් මහ තෙරවරයෙක් වෙලා තමන්ට සද්දිවිහාරික භික්ෂුන් වහන්සේලා බොහෝ ගාණක් ඉන්න සමයක මේ භික්ෂුන් වහන්සේට ඉතිලා තියෙනවා මේ සැලකිල්ලක් නැතුව කරුණු ප්‍රකාශ කරන්න ඕනේ. භාගතුන් වහන්සේ කියපු දේවල්ම වෙනස් කරලා කියලා තියෙනවා. කොයි විදිහටද මේ සඳහන් වෙන්නේ? කැපදේ අකපදේ හැටියට සඳහන් කරනවා. අකපදේ කැප හැටියට, මේ තියෙන්නේ කැපදේ අකපදේ හැටියටත්, අකපදේ කැප හැටියටත්, වැරදිදේ නිවැරදිදේ හැටියටත්, නිවැරදිදේ වැරදිදේ හැටියටත් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එහෙම මේ කියන්නේ මේ මුළු ධර්මයම වෙනස් කරා කියන එක නෙමෙයි. තම තමන්ට කැමති තැන්වලදී තමන්ට ඕන මතය ප්‍රකාශ කිරීම. ඉතින් මේ කාරණය මෙහෙම සිද්ධ වෙද්දී රහතන් ඇවිල්ලා අවවාද කරලා තියෙනවා මේ කපිල මෙහෙම කරන්න එපා කියලා කපිල භික්ෂුවට අවවාද කරලා තියෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කියන්නේ නැහැ නේ තමන් රහත් වෙලා හින්දායි මෙහෙම කියන්නේ. ඉතින් අර මහ තෙරවරයෙක් නිසා කපිල භික්ෂුව පිළි අරගෙන නැහැ. ඉතින් පසු කලෙක මේ ප්‍රාතිමොක්ෂ දේශනාව කරද්දිත් ඒ කාරණාව තමන්ට මූලාසනය ලැබුණාම නවත්තන්න ඉදිලා තියෙනවා මේ කපිල භික්ෂුව විසින්. ඉතින් ඒ නිසා කාලක්‍රියා කරලා මරණයට පත් වෙලා අවීචීප දෙනවා. ඉතින් ඒ අවුරුදු 20000 කාලේ අවීචීයට ගිය කලින් අන්තරකල්පයේ අවුරුදු 20000 කාලේ අවීචීයට ගිය කපිල භික්ෂුන් වහන්සේ අපේ මේ අන්තරකල්පයේ අවුරුදු 20000 කාලේ විතර නිදහස් වෙන්න ඕනේ මොකද ඒක අන්තරකල්පයේ එක සැරයකට ඉන්නේ. ඉතින් නිදහස් වෙලා ඉපදිලා තියෙන රත්තරන් මාළුවෙක් හැටියට. ඉතින් රත්තරන් පාට මාළුවෙක් නමුත් කට ගඳ ගන්න විපාකයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ කාරණාවත් ඊට විසිතුරු අපි පසු දවසක සාකච්ඡා කරමු. ඉතින් මේ කාරණේදී භාගතුන් වහන්සේ කපිල මත්ස්‍යා කතා කරවල තියෙනවා. කොහේ ඉඳලා ආවේ කියලා ඇහුවාම කියන්නේ අවීචී ඉඳලා ආවේ. දැන් ආයි කොහෙටද යන්නේ කියලා ඇහුවාම අවීචීට යන්න තියෙනවා කියලාත් කියනවා. ඉතින් මේ භාගතුන් වහන්සේ ප්‍රශ්න ඇසීම අවසානයේදී මරණයටපත් වෙලා නැවත අවීචී පුදුනා කියලා දැනගෙන යසෝද තෙරුන් වහන්සේ ප්‍රමුඛ 500ක් දෙනා කලකිරිනව සසරට. මේ තරම්ම සසර භයානකද? අවීචී ඉපදෙන එක එකවරකින් මිදෙන්නත් බැරිද කියලා පැවිදි වෙන්න හිතන්නේත් මේ කාරණාව නිසා. අපිට මෙය ඉතාම හොඳ පාඩම. මේ ධර්මයේ සඳහන් වෙන්නේ යම් කෙනෙකුට නිඳා කරන්න නෙමෙයි. නමුත් මේ කාරණේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්. අපි හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ. ඒ නිසයි කියන එකයි සඳහන් වෙන්නේ. ධර්මයේ බැරි වෙලාවකත් අපි අතින් වෙනස් වුණොත් දැන් මේ පිටකය පරිහරණය කරලා මේ පිටකය ප්‍රදර්ශනය කරමි ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද වචනයක්වත් වෙනස් වෙන්නේ නැති ආකාරයට.
අනිවාර්යයෙන්.
ඒ නිසා තමනුත් අපායෙන් බේරෙනවා නිවන් මාර්ගයේ සෑදෙනවා ඒ ක්‍රමයට.
හොඳයි මම හිතනවා අපි නොදන්නා දේ කතා නොකර දන්නා දේ කතා කළ යුතුයි. නොදන්නව නම් යම් දෙයක් දන්නා කෙනෙක්ගෙන් අසා දැනගත යුතුයි. මා දන්නා එකම දේ මා දන්නා හොඳම දේ මා බොහෝ දෑ නොදන්නා බවයි කියලා කෙනෙක් කියලා තියෙනවා. ඒක කොයිතරම් වටිනවද කියලා හිතන්න. මා දන්නා හොඳම දේ මා බොහෝ දෑ නොදන්නා බවයි. තමන් නොදන්නා බව දන්නා එකත් හොඳ දන්නා කමක්. ඒ නිසා අපි නිරතුරුවම පොතපත පරිශීලණයට හුරු විය යුතුයි. ත්‍රිපිටකයේ ඇසුරු කළ යුතුයි. පරිශීලණය කළ යුතුයි. ඒ හරහා අපි නිවැරදි දහම් කාරණාවන් නිරතුරු සෙසු අයට කියා දිය යුතුයි. කෙනෙක් වැරදි ලෙස ඒ අර්ථකථනය කරනවා නම් අපේ දැනුම් මානයට දැනුම් කෝණයට අනුකූලව අපි ඒක නිවැරදි කළ යුතුයි. තව කෙනෙක් කියනවා අසා හෝ දැක හෝ එය නෑසූකන්ව සිටීම මම හිතනවා ධර්මයට කරන නිගා කිරීමක්. අපි දන්නවා නම් අපට හොඳටම විශ්වාස නම් පොතට පතට ඒත්තු ගන්නලා නැත්නම් පොත පත හා සමග සසදලා එය තහවුරු කිරීමේ හැකියාවක් අපට තිබේ නම් අප නිරතුරු එය කළ යුතුයයි කියලා අපි විශ්වාස කරනවා. මා ඊළඟට අහන්න හදන්නේ ඔබතුමාගෙන් බුදු පියාණන් වහන්සේට කෙසේම ආකාරයක විරුද්ධව කතා කළොත් යම් කෙනෙක් එසේ නැත්නම් නිନ୍ଦා කළොත් මොන වගේ විපාකයක්ද අත් වෙන්නේ?
එයත් ඊටාම බැරරුම් තත්වයක තියෙන්නේ. හොඳ උදාහරණයක් කියනවා නම් ජ්‍යොතික සිතානෝ. ඒ ජ්‍යොතික වහන්සේ අතීතේ විපස්සී භාගතුන් වහන්සේගේ කාලයේදී තමන්ගේ සහෝදරෙක් එක සහෝදරයෙක් ඉන්නේ. ඒ සහෝදරයා මහාන වෙලා රහත් වෙනවා. දැන් ඒ සහෝදර රහතන් වහන්සේට උමනාවක් තියෙනවා. මේ තමන්ගේ සහෝදරයලව බාල සහෝදරයලව මේ විශාල පූජාවක් කරවන්න. ඒ නිසා යෝජනා කරනවා භාගතුන් වහන්සේට සියලු රතනයන්ගෙන් සමන්විත බුද්ධ කුටියක් සහ ධර්මශාලාවක් ආදී සියලු අංග සහිතව භාගතුන් වහන්සේට විශේෂ කුටියක් සදන්න කියලා. ඉතින් මේ සිටුවරයා මහා ධනවත් පුද්ගලෙක්. ඉතින් ඒ නිසා සියලු රතනයන් යොදලා මේ බුද්ධ කුටියක් නිර්මාණය කරනවා. ඒ බුද්ධ කුටියේ විශේෂ ප්‍රදේශයක් තියෙනවා ධර්ම දේශනා කරන්නත්. ඉතින් විශාල පිරිසකට රැස් වෙන්න පුළුවන්කම තිබිලා තියෙනවා. වටේට ධනහිස තරම් තාප්පයක් පොඩි බැම්මක් බැඳලා ඒ අතර මැණික් පුරෝලා අනබරයක් ගහනවා මේ කරවනවා. පොහොසත් පුද්ගලයෙක් බණ අහන්න ආවොත් මැණික් අහුරක් අරන් යන්න දෙනවා. එක මිටක් අරන් යන්න දෙනවා. දුප්පත් මිනිස්සෙක් බණ අහන්න ආවොත් මිටි දෙකක් අහුරු දෙකක් අරන් යන්න දෙනවා කියලා. ඉතින් ඒකෙන් තේරෙනවා ඒ දවස්වල 80,000ක් වයස තියෙන කාලේ වුණාට හැමෝගාව මැණික් තිබ්බනම් සියල්ලෝම ගාව මැණික් තිබුණා නම් මේ අනබෙරය මේ විදිහට ප්‍රසිද්ධ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තේරෙනවා ඒ දවස්වලත් මැණික් දුර්ලභයි. ඉතින් ඒ නිසා මැණික් කියලත් බනස්සවලා තියෙනවා. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා. හිතන්න ඉතින් කොයිතරම් වාතාවරණයක් තියෙනවද කියලා. අපිට හිතෙන්නේ භාගතුන් වහන්සේ වැඩ ඉන්නව නම් මිනිස්සු බොහෝ උනන්දුවෙන් බණ අහනවා කියලා. නමුත් ඊට වඩා උනන්දු කරවීමක් ඒ දවස්වලත් කරලා තියෙනවා. ඉතින් දැන් මේ මහා පූජාව පූජා කරද්දී, මේ කුටිය පූජා කරද්දී භාගතුන් වහන්සේ පිළිගන්නේ නැහැ. එකවරම පිළිගන්නේ නැතුව රහතන් වහන්සේ බලනවා. ඉතින් භාගතුන් වහන්සේගේ බැල්මත් එක්කම රහතන් වහන්සේට කාරණාව වැටහිලා ජෝතිකසිටානන්ට කියනවා මේ භාගතුන් වහන්සේ මේ මැණික් ආරක්ෂා කරන්නේ නැහැ. සියලු රත්නයන් තිබුණාට භාගතුන් වහන්සේට විශාල බලයක් ඉරිදි බලයක් තිබුණාට මේ ආරක්ෂා කිරීමට භාගතුන් වහන්සේ උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒ කාරණේ සඳහන් වෙන්නේ දැන් භාගතුන් වහන්සේ ආරක්ෂා කරන්නේ නැති නිසා එන යන මිනිසුන් අනවශ්‍ය ලෙස මේ මැණික් රැගෙන ගියොත් එම මේ ජ්‍යෝතික සිතානෝ කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකෙක්වත් අනාගමිකෙක්වත් නෙමෙයි. මේ ශාසනයේ මහා සද්ධාවන්තයෙක්, මහා පුණ්‍යවන්තයෙක්. නමුත් එවැනි පුණ්‍යවන්තයෙකුට හරි සිතුනොත් එම භාගතුන් වහන්සේට මේ තරම් බලය තිබිලා මේ මැණික් ටික ආරක්ෂා කරන්න බැරි වුණාන කියලා සිතවිල්ලක් පහළ වුණා නම් ඒ සිතවිල්ලෙන් අපාය ඉපදෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ කියන සුළුපටු සිතවිල්ලක් ඇති වුණත් නිවි වෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ.
ඒ කියන්නේ මේ සිතුවත් පවක් සිද්ධ වෙනවා. නැත්තම් දැන් අපි මෑත කාලේ වෙන සිදුවීම් එක බලපුවාම ඒ අයට යන්න අපායවල් තිබේද කියලා අපිට හොයන්න වෙනවා. මොකද දැන් ඔය සමහර අය විශේෂයෙන්ම පහුගිය දිනවල කතා වෙච්ච එක්තරා පොප් ගායකයෙක්, නැත්තම් මේ බටහිර ගායකයෙක් බුද්ධ ප්‍රතිමා වහන්සේ තබාගෙන තමන්ගේ විෂුවල් එකකට, නැත්තම් තමන්ගේ මේ රූප රචනයකට මහා ආందోళනයක් ඇති වුණා. සමහර අය නිර්වත්ව බුද්ධ ප්‍රතිමා වහන්සේ මත හිඳගෙන ඡායාරූප ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ පාවහන් වලට, කොමර්ඩ්ස් වලට, නැත්තම් අත්පිස්නා වලට යොදා ගන්න අවස්ථා තිබෙනවා. ඉතින් ඒ අය බුදු ගුණ නොදැන කියන කාරණේ කියන්න බෑනේ. මොකද එහෙනම් වෙන කවුරු යොදා ගන්න තිබ්බනේ? මේ බුදුහාමුදුරුවන්ට පහර ගැසීම සඳහාමයි, බුදු දහමට නිගරු කිරීම සඳහාමයි ඒ කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අයට ඒ අය ගැන කවර කතාද කියන කාරණේ පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුව ගැන හිතුවත් අරහෙම ප්‍රතිපලත් වෙනවා නම් උන්වහන්සේ ගැන ක්‍රියා කරාම කොහොම වෙයිද නේද?
ඒක තමයි. ඒ කාරණාව පැහැදිලි වෙන්නේ භාගවහන්සේ වැඩ ඉන්නේ ඉහළම තලයේනේ. ධර්ම රත්නේ ඊට පහළින් වැඩ ඉන්නේ. සංඝ රත්නේ ඊටත් පහළින් වැඩ ඉන්නේ. ඉතින් දැන් මේ කාරණේදී දැන් සංඝ රත්නයට නෙමෙයි මේ තනි පුද්ගලයෙකුට සංඝ රත්නේ එක රහතන් වහන්සේ නමකට නින්දා කිරීම. අද කාලේ අපි දකිනවා මිහිඳු මහ රහතන් වහන්සේට දොස් කියනවා. ඉතින් සමහර විට බුද්ධඝෝෂ හාමුදුරන්ට දොස් කියනවා. මහා විහාරයේ හිටපු මහ රහතන් වහන්සේට දොස් කියනවා. ඉතින් ඒ වගේ කරුණු අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ කාරණේදී මේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේ සම්බන්ධයෙන් කියනවා මේ සඝාත වර්ගයේ අපේ පිටකේ මේ සංයුත්තනිකායේ. ඉතින් එතනදී අඤ්ඤා කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේ අවුරුදු 12ක් භාගතුන් වහන්සේ සමග වැඩ වාසය කරන්න නැතුව හිමාලයේ චද්දන්ත විල අසල වාසය කරලා පිරිනිවන් පාන්න අවසර ඉල්ලන්න නිසා වැඩම කරනවා. ඉතින් ඒ කාලේ නවක පුද්ගලයන් මේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේ දැකලා නැති නිසා වෙන කාරණාවක්, කියන්නේ සිදුවෙන කාරණාවක් මෙතන සඳහන් වෙනවා. අඤ්ඤා කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේ භාගතුන් වහන්සේට උතුම් ගෞරවයක් දක්වනවා. එයත් ඊටම මේ විශ්මිත කරුණක්. භාගතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් තමන්ගේ දෙයත්ලෙන් පිරිමදිමින් මුවින් සිඹිමින් භාගතුන් වහන්සේ මම කොණ්ණඤ්ඤ, සුගතයන් වහන්සේ මම කොණ්ණඤ්ඤ කියලා නම කියවනවා. ඉතින් මේ ඇයි මේ නම කියන්නේ? භාගතුන් වහන්සේ දන්නේ නැති නිසානේ මේ නම කියන්නේ. ඉතින් ඒ කාරණාව සඳහන් කරනවා මේ මහලු වෙච්ච මහලු වූ නැමුණු ඉදිරියට නැමුණු මේ මහල්ලා භාගතුන් වහන්සේට මෙහෙම සමීපයෙන් ක්‍රියා කරන්නේ ඇයි කියලා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේ ගැන නොදන්නා පුද්ගලයෙකුට වැරදි සිතුවිල්ලක් පහළ වුණොත් ඒ සිතුවිලි මාත්‍රයෙන් නිරය පුදිනවා කියලා සඳහන් වෙනවා. ඒ පුද්ගලයන්ගේ ඒ වැරදි සිතුවිල්ල ඇති නොවීමට මොකද අඤ්ඤාකුණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේ, බොහොම ප්‍රසිද්ධයි නමින්. නමුත් දැකලා ඇති පුද්ගලයන්ගේ අපාය මාර්ගය වහන්ඩ මේ භාගතුන් වහන්සේට නම මේ විදිහට භාගතුන් වහන්සේ මම කොණ්ණඤ්ඤ, සුගතයන් වහන්සේ මම කොණ්ණඤ්ඤ කියලා නම ශබ්ද කරලා කිව්වා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ශාසනයේ සුළුපොළු ශාසනයක් නෙමෙයි. භාගතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන භික්ෂුන් වහන්සේ කියන්නේ ගින්දරක් වගේ දකින්න, සර්පෙක් වගේ දකින්න, රාජකුමාරයෙක් වගේ දකින්න කියලා. මොකද මේ තුන්ම සුළු මොහොතකින් අනර්ථයක් කරන්න පුළුවන් අපි සිහියෙන් හිටියේ නැත්තම්. ඉතින් සමහර හිතවත් වෙලා හිටියොත් ලොකු උපකාරයක් කරන්නත් පුළුවන්, අහිතවත් විදිහට හිටියොත් එම ලොකු අනර්ථයක් කරන්නත් පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ මේ ගුණ දෙකම තියෙනවා. වැරදියට පරිහරණය කරලා
සමාවෙන්න අහිතවත් වෙලා හිටියොත් ලොකු අනර්ථයක් කරනවා කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ ඔබට අනර්ථයක් කරනවා නෙමෙයි, භික්ෂුන් වහන්සේට ඔබ කරන අනර්ථය නිසා ඔබට අනර්ථයක් සිද්ධ වෙනවා කියන කාරණේ. නැත්නම් කෙනෙක් වරදවා හිතන්න පුළුවන් මේ භික්ෂුන් මේ නරකට හිටියොත් අර හොඳට හොඳයි නරකට නරකයි කියලා අපි සමාජයේ කියන කියවනවා වගේ කියලා. ඒ නිසා මේ අපිට අර පුණ්‍යකෙත්තම් කියන කතාව මට මතක් වෙන දැන් පින් කෙතක් ඇත්තටම කියනවා නම් සංඝයා වහන්සේලා. එතකොට අපිට ඊන් වපුරා වී අස්වනු නෙලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ පින නැමැති බීජය වපුරලා අපිට බොහෝ කුසල් රැස් කරගන්න පුළුවන් වෙන ආකාරයට මේ භික්ෂුන් වහන්සේලා පින් කෙතක් හා සමානයි කියලා අපි වන්දනා කරද්දී වඳින්න ඒ නිසා වෙන්න ඇති. ඉතින් එවැනි උත්තමීන්ට නිමත් ඉතින් එවැනි උත්තමයකට බුද්ධ පුත්‍රයෙකුට බණින එක හෝ බුද්ධ පුත්‍රයන් වහන්සේලා සමස්ත වර්ගයටම නිගරු කිරීම කොයි හැටිද කියලා තක්සේරු කරනවා නම් ඒ අයගේ පියාණන් බුදු පියාණන්ට බණින එක හෝ නිගරු කිරීම හෝ විරුද්ධව කතා කිරීම කොයිතරම් අපායගාමී දෙයක්ද කියන එකයි අපි මේ කියන්නේ.
ඔව්, ඒ කියන්නේ දැන් එතන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ මහබෝසතාණන් වහන්සේ. සතපුණ්‍ය ලක්ෂණය සහිත බෝසතාණන් වහන්සේ, සතපුණ්‍ය ලක්ෂණය කියන එක මම පැහැදිලි කරන්නම්. ඒ ඉතාම අධික වූ පුණ්‍ය ශක්තිය මහබෝසතාණන් වහන්සේලාගේ සතපුණ්‍ය ලක්ෂණය කියන එක. ඒ තරම් පින් ප්‍රමාණයක් කරලා තියෙද්දී මේ කාශ්‍යප භාගතුන් වහන්සේට පෙරම්පුරල අවසන් කරලා තියෙද්දිත් කාශ්‍යප භාගතුන් වහන්සේට කියන සුළු වචනයක් තියෙනවා. දැන් ගටිකාර කියන මේ වලන්සා දන්න තමන්ගේ හොඳම යාළුවා හැටියට ඉඳලා තියෙන නමුත් මේ ජෝතිපාල හැටියට, ජෝතිපාල මානවක හැටියට අපේ භාගතුන් බෝධිසත්වයන් වහන්සේ ඉතාම හොඳින් ඉගෙනගත්ත බ්‍රාහ්මණ තරුණයෙක් හැටියට ඉඳලා තියෙන්නේ. උසස් කුලයක මේ ඉපදිනවා. ඉතින් එතනදී අහන් කරන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ඝටිකාර සූත්‍රේ. ඒ සූත්‍රේ සඳහන් වෙනවා මේ ඝටිකාර කුම්භකාර නැත්නම් මේ වලන්සා දන්න ආරාධනා කරනවා මේ යහළු අපියන් මේ කාශ්‍යප භාගතුන් වහන්සේ දකින්න කියලා. ඉතින් කාශ්‍යප භාගතුන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා දවස් 7කින් බුද්ධත්වයට ලබන්නේ. ප්‍රධාන වීරිය වඩන්නේ දවස් 7යි. ඉතින් මේ බුදුවරයෙක් පහළ වෙන්න කලින් අවුරුදු දහසකට කලින් හෝ ඒ කාලින උසස්ම ශිල්පායතන වලට දෙවියෝ භාගතුන් වහන්සේ ගැන ගුණ වර්ණනා කරලා මේ ඇතුළත් කරනවා ගාථා දහස් ගාණක්. ඉතින් මේ ජෝතිපාල මානවක ඒ කරුණ ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා බුදු වෙන්න කොයිතරම් අමාරුද, බුදු බව ලබන එක කොයිතරම් විශේෂද කියලා දන්න නිසාම දවස් 7න් බුදු වුණා කියන කාරණාව පිළිගන්න පොඩ්ඩක් මැලි වෙනවා. තමන්ගේ දැනුම නිසාම. නැතුව භාගතුන් වහන්සේට දෙන ගෞරවය නිසා නෙමෙයි. තමන්ගේ දැනුමම උපාදාන කරගත්ත නිසා මේ කරුණ පිළිගන්න අකමැති වෙලා ප්‍රකාශයක් කරනවා. අලං සම්ම ගඨීකාර කිංපනතේන මුණ්ඩ සමනකේන දිත්තේන. මේ කමක් නෑ යහළු ගඨීකාරය, මේ මුඩු ශ්‍රමණ මේ ශ්‍රමණයෙක් දකින්නගේ තේරුම මොකද්ද? මොකද හිස මුඩු කරගත් වමනට බුදු වෙන්න පුළුවන්ද කියන කාරණාව තමයි එයින් ඉස්මතු වෙලා තියෙන්නේ. ඉතින් මේ කාරණාව තුම්පාරයි කියන්නේ. ඊට පස්සේ ඉන්පසුව මේ ගටේකාර මේ වලන්සා දන්න හිතනවා, හලුවා හිතනවා මේ විදිහට හරියන්නේ නැහැ, වෙන උපක්‍රමයකින් රගෙන යන්න ඕනේ භාගතුන් වහන්සේ දෙසට කියලා. මොකද ඒ භාගතුන් වහන්සේ ඉන්න දිසාවේ තිබිලා තියෙනවා ගඟක්. ඉතින් ඒ කාලෙත් අද කාලේ වගේ තමයි බණක් හණ්ඩයන් කියලා කියනට වඩා මේ ගඟේ නාණ්ඩයන් කියවුවාම බොහෝ දෙනෙක් කැමතිලා තියෙනවා. ඉතින් ඒ නිසා කතා කරනවා එහෙනම් අපි ගඟේ නාණ්ඩයන් කියලා. ඉතින් ඒකට කැමතිලා නැවත ගඟේ නහද්දි නැවත ආරාධනා කරනවා. ඉතින් ඒ වෙලාවේ ඉන බැඳි වස්ත්‍රින් අල්ලලා තමයි යං කියලා කියන්නේ භාගතුන් වහන්සේ බෝසත් කාලයේ පවා හස්ති බල තිබුණා කියලා සඳහන් කරනවා. ඒ නිසා ඉතින් ඒ ඉනේ තිබ්බ වස්ත්‍රය අල්ලලා ඇදලා අදින්න හැදුවට සුළු සෙලවීමකින් ඒ ග්‍රහණයෙන් මිදෙන්න බෝසත්ත්වන් වහන්සේට ශක්තිය තිබ්බා කියලා සඳහන් වෙනවා. සමහර කෙනෙක් නම් හිතන් ඉන්නේ මේ බෝසත්ත්වන් අල්ලලා ඇදලා ගත්තා කියලා. නමුත් එහෙම නෙමෙයි කියලා සඳහන් කරලම තියෙනවා. ඉතින් ඊටත් පසුව එහෙමත් උත්සාහ කළා. ස්නානය කරලා අවසානයේ කෙස්වැටිය පිරිසිදු කරලා වේලුණාට පස්සේ දැන් ඒ කාලේ නීතියක් තිබිලා තියෙනවා බ්‍රාහ්මණ වංශිකයෙක්ගේ පිරිසිදු කරගත් හිසකේ වංශිකෙක්ට ස්පර්ශ කරන තහනම්. කෙස්වැටියෙන් අල්ලලා ඇදලා කියනවා අපි යමු බහුතුන් වහන්සේ දකින්න කියලා. ඉතින් මේ කාරණේදී නුවණ තියෙන ජෝතිපාල තරුණයා හිතනවා මේ තරම් භයානක වැඩක් කරේ ඇයි, මේ තරම් පහත් වැඩක් කරේ ඇයි, අනිවාර්යයෙන්ම මේ මේ ගැටිකාර වළං සාදන්නාගේ හයියක් නෙමෙයි මේ. මේ භාගතුන් වහන්සේගේ තේජස නිසා තමයි මෙහෙම. එහෙනම් මේ කාරණය ගිහිල්ලා බලන්න වටින දෙයක් වෙන්න ඕනේ. භාගතුන් වහන්සේ උසස් පුද්ගලෙක් වෙන්න ඇති කියලා සිතවිල්ලක් ඇවිල්ලා ඒ වෙලේ ගිහිල්ලා භාගතුන් වහන්සේ දකිනවා. ඉතින් ඒ වෙලාවේ ගැටිකාර මේ වළං සාදන්නා මේ අනාගාමීන් වහන්සේ නමක්. භාගතුන් වහන්සේගේ විශේෂම උපස්ථායකෙක්, අග්‍ර උපස්ථායක, අග්‍ර ගිහි උපස්ථායක. ඉතින් ආරාධනා කරන්නේ භාගතුන් වහන්සේ මේ අහලුවා, මේ මගේ ප්‍රිය අහලුවා මොහුට දහම් දෙසන්න කියලා. ඉතින් ආරාධනා කරාම භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරාම එවෙලෙම මේ හිත අනිත් පැත්ත ධර්මය අවබෝධ වෙනවා. මහ බෝසත්වරයෙක්නේ, ධර්මය ශ්‍රවණය කරන පරක්කොටම මේ මහාන වෙන්න හිතෙනවා. ඒ කියන්නේ මේ කාරණේදී අපිට වැදගත් වෙන්නේ දැන් මේ භාගතුන් වහන්සේට විරුද්ධව වචනයක් කියලා තියෙනවා නම් එකවරුවයි කියලා තියෙන්නේ. එකවරුවයි කියලා තියෙන්නේ මේ ජෝතිපාල මානවකට සතපුණ්‍ය ලක්ෂණයක් තිබිලා තියෙනවා. අපි වගේ අල්පපුණ්‍යෝ නෙමෙයි, පින් අඩු පුද්ගලෙක් නෙමෙයි. ඒ කාරණේදී ඒ වෙලාවේ අවසර ඉල්ලගෙන එවෙලේ මහාන වෙලා ඒ ශාසනයට ජීවිතේ කැප කරලා ත්‍රිපිටකයේ ඉගෙනගෙන පංචවිඥාස සමාපatti උපදවල ඒ ශාසනයේ මුළු ජීවිතේම කැප කරලා ඒ එක වරුවේ කරපු වචනේ මේ වැරද්ද නිසා, කිහිප වාරයක් කියපු වචනේ නිසා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා කියලා සඳහන් මේ ධර්මයේ මේ ඒ කාරණාව විශේෂ කාරණාවක්. ඉතින් එතන සතපුණ්‍ය ලක්ෂණය කියන්නේ මොන කාරණාවද කියලා කියනවා නම්
ඔය කියන කාරණාව පිළිබඳව අපේ සම්බෝධි සදහම් සංගරාවේ අපි පසුගියදා අවවිනේ ඉදිරිපත් කරා. මේ ශ්‍රියා කාර්යකරණ මහත්මිය රචනා කරපු බුදුන්ටත් පළදුන් සසර කළ අකුසලකම් කියන මාතෘකාව යටතේ අර සයවෘද්ධ දුෂ්කර කරන්න සිදුවෙච්ච කාරණාව එතනින් ගියාම දෙව්දත් තෙරුන් වහන්සේ අර ගලක් පෙරලපුවාම එහි පොත්තක් ඇවිල්ලා වැදිලා ලේසෙලවීම ආදී කාරණා ජීවිත කාලේ පුරා පැවතිච්ච බුද්ධ ජීවිතේම පැවතිච්ච මේ හිසරදය කොන්දේමාරුව ආදී දේවල් පිළිබඳව ඒ ඉතිහාස කතා పూర్ව ජන්මයන්හිදී කරපු යම් යම් අකුසලකම් පිළිබඳව ඒක අපි විස්තර කරා.
ඔව් ඒක සඳහන් වෙන්නේ කුද්දකනිකායේ අපදාන පාළි පළවෙනි පොතේ 390 වෙනි පරිච්ඡේද පිටු අංකේ නෙමෙයි පරිච්ඡේද අංකයේ 390 පුබ්බකම්ම පිලෝතිකාවදානය කියලා තමයි ඒක සඳහන් වෙන්නේ. භාගතුන් වහන්සේ අනුතත්ත්ව විලදී භික්ෂුන් වහන්සේලාට තමන්ගේ పూర్ව කර්මය දේශනා කරනවා බුද්ධත්වයෙන් පසුව පළදුන විශේෂ කර්ම හැටියට. ඉතින් මෙතන මම මේ ලක්ෂණ සූත්‍රට කතාවේ සඳහන් වෙන සතපුණ්‍ය ලක්ෂණය tire පෙන්ලා තියෙන්නේ. මෙතන කියන්නේ සඳහන් කරන්නේ අනන්තේසු පන චක්කවාලේසු සබ්බේ සත්තා ඒකේකං කම්මං සතක්කත්තුන් කරෙයියුම්. ඒ කියන්නේ සක්වලයන්හි සියලු සත්වයෝ එක එක කර්මය සියවර බගින් කරනවා නම් එත්තකේහි ජනේහි කතං කම්මං එපමණක් ජනතාව කරන ලද කර්මය බෝධිසත්වෝ ඒකෝව ඒකේකං සතගුණං කත්තා නිබ්බත්තෝ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ බෝසත් කාලයේදී ඒ අනන්ත සක්වල සියලු සත්වයෝ එක කර්මයක් 100 කරොත් ඒ කියන්නේ දානයක් දෙනවා නම් දාන 100ක් දෙනවා ඒ සත්වයේ. ඒ වගේ සියලු සත්වයෝ කරපු සියලු කර්ම ටික එකට එක ගත්තොත් එහෙම ඒ කර්ම ප්‍රමාණය එක ගුණයක් කරලා අරගෙන ඒ වගේ සිය ගුණයක් තනියෙන් පින් කරලා තියෙනවා. ඉතින් ඒ තරම් පින් තියෙන ජෝතිපාල මානවකට තමයි මේ විදිහට මේ එකවරුවක ප්‍රකාශ කරපු වචනයට අවුරුදු
අවුරුදු
හයක්
හය
දිස්කරක් පියා කරන්න වෙන්නේ. ඉතින් හිතලා බලන්න මේ විශේෂ කාරණාවක්, අපි වගේ කෙනෙක් මොන හරි දෙයක් භාගතුන් වහන්සේට විරුද්ධව හිතුවොත්, කරොත්, කිව්වොත් කොයි වගේ ඵලයක් අපිට ලැබෙයිද?
රජකම් කළත් කළකම් ඵලදේ කියලා අපේ ජන කියවෙනවා. දැන් අපිට ඒක තවත් ඉස්මතු කරලා කියන්න පුළුවන්, බුදුබව ලදත් කළකම් ඵල දෙනවයි කියලා. එනිසා ඔබ පවට බිය ඇති කරගත යුතුමයි. පිනට නැඹුරුතාවය ඇති කරගන්නවා සේම පව් කරන්න ඔබ ලැජ්ජා විය යුතුයි, බිය විය යුතුයි. එය කවදා කොතැනක කෙසේ පරිසම් දෙන නැත්නම් අපට ප්‍රතිවිපාක ගෙන දෙන දෙයක්ද කියලා අපට අද කියන්නට බෑ. සාමාන්‍යයෙන් මේ ජීවිතයේදී අපි මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කළොතින් දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව අපට උපරිම දඬුවම හැටියට ලැබෙනවා මරණීය දණ්ඩනය. මරණ මිනිහක් මැරුවත්, තත් කළත්, අනුබල දුන්නත්, කුමන්ත්‍රණය කරත් ඔය හැම දෙයකටම ඒ ආදි වශයෙන් අඩු වැඩි වශයෙන් දිය යුතු දඬුවම කුමක්ද කියලා සඳහන් වෙනවා. ස්ත්‍රී දූෂණයක් කළොතින් 1995 අංක 22 දරන සංශෝධන පනත යටතේ අවුරුදු 7ට නොඅඩු අවුරුදු 20ට නොවැඩි සිර දඬුවමක් ලබන්න පුළුවන්. ඒ අවුරුදු 16ට අඩු කාන්තාවකගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ඇය සමග ලිංගික ඒකත් ස්ත්‍රී දූෂණයක් වෙනවා. ඉතින් ආදි වශයෙන් ඔහොම සඳහන් කරලා තිබෙනවා. කරන වරදට සාපේක්ෂයි ඒට අනුගතයි නැත්නම් ඒකට සමාන්තරව දඬුවමක් තිබෙනවා. හැබැයි මේ බුදු පියාණන් වහන්සේට හෝ නැත්නම් මේ අපි කතා කරපු දේවල් සංඝ රත්නයට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කිරීම, නොකියු දෙයක් කීම, බුදු පියාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් දේශනා කිරීම, දේශකයෙකු ආදි වශයෙන් මොන වගේ පරාසයක විහිදී යන ප්‍රතිඵල ලැබෙයිද, දුක්ඛිත තත්ත්වයකට පත් වෙයිද කියන්න බැරි තරම් අතිවිශාලයි. අද දවසේ අපිට ගන්න තිබෙන ආදර්ශය එයයි. ඒ නැත්තම් මේ සුළුකොට තකන්ට බැහැ බුද්ධ ධර්මයේ තුල, නැත්තම් මේ බුද්ධ ශාසනය තුල අප විසින් බුදුරජාණන් වහන්සේට, ඒ ශ්‍රී සද්ධර්මයට, සංඝයා වහන්සේට කරන යම් ආකාරයක අඩුලුහුඩුකම් නැත්තම් කරන නින්දාවන්, නොවේසනම් විරුද්ධවාදීකම් වල ප්‍රතිඵල අතිශය භයංකාරයි. ඒ නිසා අපි නිරතුරුව බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ ඒ කෙරෙහි අපේ අපමණ ගෞරවය හිත්ති රඳවාගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව පින් දහම් හැසිර කුසල් රැස් කරලා අපි අපේ සසර ගමන කෙටි කරගන්නට අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ ගමන කෙටි කරගන්න මේ සසර කතරින් එතර වන්නට ඔබ හැම දිනාටම මඟ කියා දීම සඳහා පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරපු මේ ධර්ම සංනිවේදන ක්‍රියාන්විතයේ පෙරගමන් කරුවාණන් ලෙස බුහුමනට පාත්‍ර වෙච්ච බෞද්ධ මාධ්‍ය ජාලය හරහායි අද දවසේ කංකා විතරණී වැඩසටහනින් අපි හමු වුණේ. ඒ වැඩසටහන සාර්ථක කරගන්න ඒ නම පවා තබමින්, ඒ සංකල්ප දායකත්වය ලබා දෙමින්, තමන්ගේ ශ්‍රමය කාලය කැප කරමින් මෙහි පැමිණ ඔබව සබුද්ධික කරවන්නට, ඔබ නොදත්දෑ කියා දෙන්නට, දන්නා දෑ නිවැරදි කර දෙන්නට දායකත්වය දක්වපු අපේ ශාසනෝන්නතිකාමී ධර්මකාමී සමින්ද රණසිංහ මහත්මයාට, ඒ සුපින්න තනන්ට අපේ ගෞරවය පුද කරමින් අපි සමුගන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරමින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු.